SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
මේ සතිය වෙනකොටත් තවදුරටත් උණුසුම් මාතෘකාව බවට පත්වලා තියෙන උතුරු කොරියාවේ ක්‍රියාකලාපයේ පිළිබඳව. මේ සතිය වෙනකොට උතුරු කොරියාවේ අලුතින් අත්හදා බලපු හයිඩ්‍රජන් බෝම්බයත් එක්ක, ඒ වගේම දකුණු කොරියාව වාර්තා කරන අන්දමට උතුරු කොරියාවේ මීළඟට අත්හදා බලන්නට නියමිතයි කියලා පැවසෙන බැලස්ටික් මිසයිලය පිළිබඳවත් විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා. මේ කතාවත් එක්කම කලාපීය ආරක්ෂාව පිළිබඳව සමස්ත ලෝකීයම අවධානය යොමු වෙලා තියෙන කාලවකවානුවක අපි එහෙමනම් උතුරු කොරියාවේ අලුත්ම ක්‍රියාකලාපයත්, ඒ වගේම ලෝකයේ ප්‍රබල රටවල් මේ උතුරු කොරියාවේ ක්‍රියාකලාපය නැවැත්වීම උදෙසා ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව අලුතින් වාර්තා වන තොරතුරුත් කතාබහ කරමින්ම අද දවසේ සාකච්ඡාව ආරම්භ කරමු. ලෝක වටා විශේෂාංගයට සුපුරුදු පරිදි අලුත්ම තොරතුරු රැගෙන අපිත් එක්ක අද දවසේදීත් සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රෝටිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ඔබට ආයුබෝවන්. උතුරු කොරියාවේ ඔවුන් අත්හදා බලපු හයිඩ්‍රජන් බෝම්බයත් එක්ක මේ ඔවුන්ගේ යුද ශක්තියත්, ඒ වගේම කලාපයේ ආරක්ෂාව පිළිබඳවත් විශාල කතාබහක් ඇති වුණා. අපි දැන් අලුතෙන් තියෙන තත්ත්වය පිළිබඳව ටිකක් කතාබහ කළදී උතුරු කොරියාවේ ක්‍රියාකලාපයේ මේ වෙනකොට මොන වගේ මට්ටමකද තියෙන්නේ?
ඔව් දිලක්ෂි, ඇත්තටම උතුරු කොරියාව නම් ඔවුන්ගේ මේ අත්හදා බලේ නිතාපත්ම සාර්ථකයි කියලා ඒකට සම්බන්ධ වෙච්ච නිලධාරීන් සහ ඒ විද්‍යාඥයන්ට උපහාර දැක්වීමේ උළලක් අගනුවර පැවැත්වුණ බදාදා ඒකට රටේ විශාල ජනගහනයක් ඒකට සහභාගී වෙලා උත්සවාකර්ෂව මේක සැමරුවා ඔවුන්ගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්බන්ධයෙන්. උතුරු කොරියාව මේ විදිහට මේක උද්දාමයෙන් මේක සමරන අවස්ථාවේදී අපි දකිනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒකම ඇමරිකාව මේ වෙනකොට නව උත්සාහයක් ගන්නවා උතුරු කොරියාවට විරුද්ධව මිට කලින් තිබුණට වඩා බොහොම දැඩි ආර්ථික සම්බාධක පලවන්නට. ඉතින් ඒකේ කටු සටහනක් මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයන් අතරත් මේ වෙනකොට බෙදා හැරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඇමරිකාව බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී දැනට පලවා තියෙන ආර්ථික සම්බාධක වලට වඩා ඔබ්බට ගිය උතුරු කොරියාවට ඉන්ධන සැපයීම වගේ කරුණු සම්බන්ධයෙන් ඒ ආර්ථික සම්බාධක පනවන්නට.
ඔව් අමල්, අපිට මෙහිදී වාර්තා වෙනවා උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ වත්කම් තහනම් කිරීමත්, ඒ වගේම ඔහුට එරෙහිව සංචාරක තහනමක් පනවන්නත් මේ කටු සටහනෙහි තියෙන යෝජනාවලට ඇතුළත් වෙලා තියෙනවා කියලා. ඒ වගේම අර ඔබ කලින් සඳහන් කරපු මේ උතුරු කොරියාවට තෙල් සැපීමේ කටයුතු අත්හිටුවන්නටත් යෝජනාවක් තියෙනවා කියලා. මේ වගේ කාර්යතාවයන් කොයිතරම් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල්ද? මොකද අපි දන්නවා උතුරු කොරියාවටත් සහයෝගය ලබා දෙමින් රුසියාව සහ චීනය ඉන්නවා.
මෙතන ඇත්තටම ඒකම තමයි දිලුක්ෂි ප්‍රශ්න වෙලා තියෙන්නේ. මේ මොන තරම් උතුරු කොරියාවට විරුද්ධව ආර්ථික සම්බාධක නෙපෙක් දුරට පනවලා තිබුණට ඒවායෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබිලා නැහැ. ඒ සම්බාධක වලින් උතුරු කොරියාවේ බලධාරීන් අධෛර්යමත් කිරීමක් හෝ ඔවුන්ගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් අතහැර දැමීමක් වෙලා නැහැ. අපි ඒ වෙනුවට දකින්නේ ඔවුන් තවත් ඉදිරියට ඔවුන්ගේ ඒ න්‍යෂ්ටික අවි වැඩපිළිවෙල ඒ ආකාරයෙන් ඉදිරියට ගෙන යන එකයි. අර ඔබ කිව්වා වගේම ඇත්තටම උතුරු කොරියාවට ඉන්ධන එන මාර්ග කපා හරින්නට පුළුවන් නම් ඒ තුලින් උතුරු කොරියාවට ලොකු බලපෑමක් කරන්න පුළුවන් කියන එක අපිට න්‍යායාත්මකව උපකල්පනය කරන්නට පුළුවන් වුණාට මෙතන ඇත්තටම උතුරු කොරියාවේ අවශ්‍ය සියලුම ඉන්ධන මේ වෙනකොට අති බහුතරය ලබා දෙන්නේ ඔවුන්ගේ අසල්වාසි රටවන චීනය. ඊට අමතරව ඔවුන්ට අවශ්‍ය ගෑස් ලබා දීම සම්බන්ධයෙන් රුසියාව පුරෝගාමී කටයුත්තක් කරනවා. එතකොට රුසියාවයි චීනයයි කිසිසේත්ම සතුටු වෙන්නේ නැහැ අස්ථාවර උතුරු කොරියාවක් බිහි කරලා ඒ උතුරු කොරියාවේ ජනතාව සරණාගතයෙන් හැටියට ඔවුන්ගේ දේශ සීමාව හරහා තමන්ගේ රටට පැමිණෙනවා. ඉතින් චීනය විශේෂයෙන්ම ඉතාමත්ම ඕනෑකමින් ඉතාමත්ම අවධානයෙන් ඉන්නේ උතුරු කොරියාව සම්බන්ධයෙන් මොනයම් හෝ අස්ථාවර බාධාවක් ඇති වුණොත් ඒකින් ලක්ෂ සංඛ්‍යාත සරණාගතයෙන් පිරිසක් තමන්ගේ රටට එයි කියන බියෙන් තමයි ඔවුන් කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසාවෙන්ම තමයි චීනය බොහොම තදින්ම විරුද්ධ වෙලා තියෙන මේ වගේ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් වැනි ආර්ථික සම්බාධක තුලින් තමන්ගේ රටට ලොකු හානියක් වෙයි කියන බය චීනයට තියෙනවා. ඉතින් ඒ එක්කම චීනයට ආරක්ෂක මණ්ඩලයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය තියෙන නිසා ඇමරිකාව ඔවුන් බලාපොරොත්තු වෙච්ච ආකාරයට මේ කටයුත්ත කරන්න පුළුවන්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා.
දැන් අපි දන්නවා මේ ඇමරිකාව විසින් ඉදිරිපත් කරපු මේ දළ යෝජනාවලියේ ඔවුන් සඳහන් කරනවා මේක සම්මත වෙන්නට නම් රටවල් 9ක සහයෝගීත්වය අවශ්‍යයි කියලා. ඉතින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයන් 5 දෙනාට අමතරව සියල්ලන්ම එක්ව ගත්තොත් 15 දෙනෙක්. එතකොට දැන් රුසියාවයි චීනයයි විතරද මේ උතුරු කොරියාවට පක්ෂපාතීත්වයේ දරාවි කියලා උපකල්පනයකට එන්න පුළුවන් රටවල් ඉන්නේ මේ ආරක්ෂක මණ්ඩලයේ?
මෙතන දිලුක්ෂ අනෙකුත් නිත්‍ය නොවන සමාජිකෙන් 10 දෙනා බලපුවාම ඒ සියලුම දෙනා මේ අවස්ථාවේදී උතුරු කොරියාව සම්බන්ධයෙන් දැඩි පියවරක් අවශ්‍යයි කියන හැටියට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ජපානය වගේ රටවල් ගත්තොත් උතුරු කොරියාවේ අසල්වාසී රටක් හැටියට ඔවුන් නම් ඇත්තටම බොහොම දැඩි ඕනෑකමින් ඉන්නවා උතුරු කොරියාවට මීටත් වඩා සම්බාධක පනවල ඉතාමත්ම දැඩි ලෙස උතුරු කොරියාව පාලනය කරන්නට ඕනේ කියලා. ඉතින් මෙතන වැඩේ තියෙන්නේ අනෙකුත් නිත්‍ය නොවන සමාජිකයන් 10 දෙනාම එකඟ වුණත් වැඩක් නැහැ. අර නිත්‍ය සමාජිකයන් 5 දෙනාගෙන් එක්කෙනෙක් තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරොත් මේ විදිහට ඇමරිකාව බලාපොරොත්තු වෙන ඒ සම්බාධක ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ. අපි අපිට දැනගන්න තියෙන විදිහට චීනය ඉතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ විශේෂයෙන්ම ඉන්ධන සැපයීම වළක්වන්නට. මොකද ඒ ඉන්ධන ලබා නොදුන්නොත් උතුරු කොරියාවට චීනය විශ්වාස කරනවා උතුරු කොරියාවේ සන්නාගතයන් අතිවිශාල ප්‍රමාණයක් තමන්ගේ රටට එයි කියලා. ඒ නිසාවෙන්ම චීනය මේ අවස්ථාවේදී ආරක්ෂක මණ්ඩලයේදී මේ යෝජනාවට ඉතරම් කැමැත්තක් නොදක්වන බව තමයි දැනට දැනගන්න තියෙන්නේ.
ඔව්, එතකොට අපි කතා බහ කළොතින් එහෙම උතුරු කොරියාව මේ පසුගිය සතියේදී අත්දා බලපු මේ ජලකිර බෝම්බය, හයිඩ්‍රජන් බෝම්බය පිළිබඳව, දැන් මේක මේ විශාල තර්ජනයක් විදිහට සලකනවා මේ ලෝක සාමයට සහ කලාප ආරක්ෂාවට. උතුරු කොරියාව මේ වගේ ක්‍රියාදාමයක් සිදු කළේ ඇයි? ඔවුන්ගේ පරමාර්ථය මොකක් වෙන්නට ඇද්ද?
දිරිලක්ෂි, මෙතන පෙන්නුම් කරන්නේ ඔවුන් ඇත්තටම මේක ඔවුන් විසින් අත්දා බලපු 6 වෙනි මිසයිල් හෝ න්‍යෂ්ටික අවිය හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ හැම අත්දා බැලීමකදීම ඔවුන් ප්‍රදර්ශනය කළා තියෙන තමන්ගේ ශක්තිය එන්න එන වැඩිවීමත් ඔවුන් අනෙකුත් අන්තර්මහද්වීප හරහා තමන්ගේ මිසයිල් එල්ල කරලා ඒ ප්‍රහාර ඇති කිරීමට හැකියාව තියෙන බව ලොවට ප්‍රදර්ශනය කිරීමට. ඉතින් මේ අවස්ථාවේදී දිරිලක්ෂි ඔවුන් මේ හයිඩ්‍රජන් බෝම්බය අත්දා බැලීමෙන් ලොවටම පෙන්වලා තියෙන්නේ ඔවුන්ට දැන් හැකියාවක් තියෙනවායි කියලා. මේ අන්තර්මහද්වීප ඒ මිසයිලයට සවි කරන්න හරි ආකාරයෙන් හයිඩ්‍රජන් බෝම්බයක් තමන් ළඟ තියෙනවායි කියන කාරණාවත් ප්‍රදර්ශනය කිරීම. ඉතින් මෙතන මේ වෙනකොට දිරිදුක්ෂි දකුණු කොරියාවත් ඒ වගේම ජපානයත් මේ උතුරු කොරියාව විසින් අත්හදා බලපු මේ හයිඩ්‍රජන් බෝම්බේ බලය පිළිබඳ යම් කිසි නිගමනයකට ඇවිල්ලා තියෙනවා. උතුරු කොරියාව කියනවා මේක කිලෝටන් 50ක විතර බෝම්බයක් කියලා. නමුත් ජපානය මේක ඇස්තමේන්තු කරන්නේ කිලෝටොන් 160ක බෝම්බයක් කියලා. ඉතින් මේක අපිට කිලෝටොන් එකක් කියන එක එල්ලේම හිතා ගන්න බැරි වුණාට මේකේ බලය කොච්චරද කියලා. අපි මේක සංසන්දනය කරොත් 1945 හිරෝෂිමා නගරයට එල්ල කරපු ඒ පරමාණුක බෝම්බය කිලෝටොන් 15ක් හැටියට තමයි දැක්වෙන්නේ. ඉතින් ජපානය කියන විදිහට මේ උතුරු කොරියාව අත්හදා බලපු බෝම්බය ඒ හිරෝෂිමා වලට දාපු බෝම්බයට වඩා 10 ගුණයකටත් වඩා ප්‍රබල එකක් හැටියට තමයි හඳුන්වලා දෙන්නේ. ඒකෙන් පේනවා මේ උතුරු කොරියාව කවුරු කොහොම කිව්වත් ඔවුන්ට ඇත්තටම මේ න්‍යෂ්ටික අවිපැත්තෙන් ඉතාමත්ම දියුණු සහ ඉතාමත්ම ප්‍රබල තැනක ඔවුන් ඉන්නවා කියන කාරණාව තමයි මේ අත්දැක බැලීමෙන් ඔවුන් ප්‍රදර්ශනය කරලා තියෙන්නේ.
ඔව්, මේ අත්දැක බැලීමත් එක්ක කලාපී ආරක්ෂාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවත් විශාල අවධානයක් යොමු කරමින් පවතිනවා. ඔබට ආරංචි වන්නට ඇති අපේ ප්‍රවෘත්ති ප්‍රකාශ අරහා අපි පසුගිය දින කිහිපය තුළදීම මේ සම්බන්ධව වන තොරතුරු ඔබට වාර්තා කළා. දකුණු කොරියාවේ සහ ජපානයට ගිහිල්ලා ඉන්න නිවාඩු සඳහා හෝ රැකියා සඳහා ගිහිල්ලා ඉන්න ඔස්ට්‍රේලියානුවන්ට හැකිනම් නැවතත් ඔස්ට්‍රේලියාවට පැමිණෙන්න, එසේත් නොමැතිනම් ආරක්ෂාකාරීව විමසිල්ලෙන් කටයුතු කරන්න කියලා අගමැති මැල්කම් ටර්න්බුල් සඳහන් කළා. ඒ වගේම ඔහු ස්මාර්ට් ට්‍රැවලර්ස් කියන වෙබ් අඩවිය ලියාපදිංචි වෙන්නත් කියලා ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඊට අමතරව විදේශ අමාත්‍යවරිය විදිහට ජූලි බිෂොප් රටවල් ගණනාවක් එක්ක සාකච්ඡා කරමින් උතුරු කොරියාවේ මේ අත්නෝමතික ක්‍රියාකලාපයට රාජතාන්ත්‍රිකව ගත හැකි පියවර පිළිබඳව සාකච්ඡා කරමින් පවතින්නේ. ඊට අමතරව අපිට වාර්තා වෙනවා මැල්කම් ටර්න්බුල් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක් පැවතුණා කියලා. රාජතාන්ත්‍රිකව මේ සඳහා ගන්නට පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා මීළඟ උණුසුම්ම කාරණාව වෙත යොමුවමු. ඒ තමයි මියන්මාරයේ මේ රොහිංයා කියන මේ සුළුතර මුස්ලිම් ජනකණ්ඩායමට සිදුවෙනවායයි කියන මේ හිරිහැර වදහිංසා පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝක බලවතුන්ගේ තියෙන අවධානය පිළිබඳව. දැන් ඇත්තටම මේ රොහිංයා කියන ජනකොට්ටාශය මියන්මාරයේ සුළුතර ජනකොට්ටාශයක් විදිහට පීඩාවට පත් වෙන්නේ ඇයි කියන කාරණාව පිළිබඳව අපි මුලින්ම සලකා බැලුවොතින් ඔබට මොනවද අපිට කියන්න පුළුවන් වෙන්නේ?
රොහිංයා කියන ඒ ජනකොට්ටාශය දශක ගාණක් මියන්මාරයේ පදිංචි වෙලා ඉඳලා, නමුත් රටේ පුරවැසිභාවයේ අයිති කණ්ඩායමක් හැටියට තමයි ඔවුන්ගේ අතිබහුතරයක් ජීවත් වෙන්නේ. ඉතින් කාලයක් තිස්සේ ඉල්ලීමක් තියෙනවා ඔවුන්ටත් මියන්මාරයේ ඒ පුරවැසිභාවය ලබා දෙන්නට කියලා. නමුත් මියන්මාර බලධාරීන් කියා සිටින්නේ මේ ඇත්තටම මේ මුස්ලිම් ජනතාව බංග්ලාදේශයෙන් සිට සංක්‍රමණය වෙලා මියන්මාරයේ නැගිනිහිර ප්‍රදේශයේ පදිංචි කරුවන් හැටියට සිටපු පිරිසක් මොවුන් නැවතත් බංග්ලාදේශයට යන්නට ඕනේ කියන ස්ථාවරයේ තමයි මියන්මාර් රජය සිටින්නේ. ඉතින් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මීට කලින් හිටපු මහලේකම් කොෆි අනන් අතරම මේ පිළිබඳ වාර්තාවක් සපයලා තිබුණා මීට කලින්. ඒ වාර්තාවේ ඔහු ඉල්ලීමක් කළා තිබුණා මියන්මා රජයෙන් රොහිංයා ජාතිකයන්ට මියන්මාරයේ පුරවැසිභාවය ලබා දීලා මේ ප්‍රශ්නය විසඳන්නට කියලා. නමුත් ඒ කාරණාව සිද්ධ වුණේ නැහැ. නමුත් රොහිංයා සුළු ජාතීන් අතර මේ මෑත කාලයේදී මුස්ලිම් අන්තවාදී කොටස් සංවිධානාත්මකව රජයේ මර්මස්ථානවලට විශේෂයෙන්ම හමුදාවට සහ පොලිසියට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ වෙනකොට. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි දකින්නේ මේ අලුත්ම අර්බුදය මියන්මාරයේ ඒ නගරීය ප්‍රදේශයේ ඇති වෙලා තියෙන රකින් ප්‍රාන්තයේ 150,000කට ආසන්න රොහිංයා ජාතිකයන් තිරසක් මේ වෙනකොට සරණාගතයින් හැටියට බංග්ලාදේශයට පිවිසුණයි කියලා වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මේකේ පසුබිම තමයි දිල්දුක්ෂි අගෝස්තු මාසේ කියන්නේ ගිය මාසේ 25 වෙනිදා මුස්ලිම් අන්තවාදී කොටස් යුද හමුදා සහ පොලිස් ස්ථාන රාශියකට එක දවසේ එකම වෙලාවක ඔවුන් සංවිධානාත්මකව ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයෙන් යුද හමුදාව සහ ඒ පොලිසියේ බටපිරිස් 8 දෙනෙකුත් තවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුද්ගලයෙකුත් ජීවිතක්ෂයට පත් වුණා. ඒ වගේම විශාල පිරිසක් තුවාල ලැබුවා. මේ රොහිංයා අන්තවාදී කණ්ඩායම් වලත් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වුණා. මේ සිද්ධියට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට දැවැන්ත යුද මෙහෙයුම් මියන්මාර් හමුදා විසින් රකින් ප්‍රාන්තයේ පුරහම දියත් කළයි කියලා වාර්තා වෙනවා. ඒ විදිහට හමුදාව මේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නිසා තමයි මේ වෙනකොට මේ සරණාගත ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් අපිට දැනගන්න තියෙන විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් සියලුම පාර්ශ්වයන්ගේ ඉල්ලීමක් කළා තියෙන්නේ මේ සටන් විරාමයකට ගිහිලා මේ ප්‍රශ්නේ දේශපාලනමය වශයෙන් විසඳා ගන්නට කියලා.
එතකොට මේ සුළුතර රොහිංයා ජාතිකයන්ට මේ බහුතර බෞද්ධාගමිකයන්ගෙන් හානි සිදු වෙනවා කියලා තමයි මේ ලෝක ජනප්‍රජාවගේ විශේෂ කතාබහට ලක් වෙලා තියෙන කාරණාව බවට පත් වෙන්නේ. ඇත්තටම මෙහි පදනම සහ පසුබිම මොකක්ද?
ඇත්තටම දිල්දුක්ෂි, දැන් මියන්මාරය කියන්නේ අපි ඉස්සර බුරුමේ හැටියට හඳුන්වපු මේ රටේ බහුතරය තමයි බෞද්ධ ජනතාව. එතකොට මේ රොහිංයා ජාතිකයන් ජීවත් වෙන ඔවුන්ගේ ඒ රකින් ප්‍රාන්තයේ ඔවුන්ට ඇත්තටම දෙවන පෙළේ පුරවැසියන් හැටියට තමයි ඔවුන්ට කාලයක් තිස්සේ සලකලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දශක ගාණක් තිස්සේ සුළු ජාතික ප්‍රශ්නය කැකෑරමින් තිබුණා. නමුත් ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ මේ මුස්ලිම් අන්තවාදී කොටස් ඇතිවීමත් එක්කම තමයි මේ ප්‍රශ්නේ තවත් උත්සන්න වෙන්නේ. ඉතින් මේකට තවත් පෝරදාන කාරණාවක් වෙන්නේ මියන්මාරයේ බෞද්ධ අන්තවාදී කොටසුත් මේ ඊට සමගාමීව නැගී සිටීමත් මේකට දායක වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මියන්මාරයේ ඉන්න විරතු කියන ස්වාමින් වහන්සේ නමක්, ඔහු ඇත්තටම මුස්ලිම් අන්තවාදයට විරුද්ධව මුස්ලිම් ජිහාඩ් එකට විරුද්ධව යුද වදින්නට ඕනෑ කියන ඒ දැඩි ස්ථාවරයේ ඉන්න භික්ෂුවක්. ජාතීන් අතර අර්බුදයක් නිර්මාණය වීමට ඔහුත් දායක වුණා කියන ඒ චෝදනාව එල්ල වෙලා තියෙනවා.
ඔය එතකොට අර මේ ඔබ සඳහන් කරපු ආකාරයට අර විරතු කියන බෞද්ධ භික්ෂුන් වහන්සේ නම සහ ශ්‍රී ලංකාවේ ඔය බොදුබල සේනා සංවිධානයේ ඥානසාර හාමුදුරුව අතර ලොකු සම්බන්ධයක් තියෙනවා කියලාත් පහුගිය දවස්වල විශාල කතාබහක් ගියා. විරතු භික්ෂුන් වහන්සේ ශ්‍රී ලංකාවටත් වැඩම කළා හිටියා. එතකොට මේ දෙගොල්ල අතරත් යම් කිසි සම්බන්ධයක් තියෙනවද?
ඔව්, අතරම විරතු ස්වාමින් වහන්සේ ලංකාවට පැමිණිලා බුදුබල සේනා සංවිධානයේ ඥානසාර ස්වාමින් වහන්සේ සමග කොළඹ රැස්වීමක් පැවැත්වුවා. ඒ රැස්වීමේදී මේ ස්වාමින් වහන්සේලා දෙපළ ප්‍රතිඥාවක් දුන්නා මුස්ලිම් අන්තවාදයට විරුද්ධව ඔවුන් ගෝලීය වශයෙන් මුස්ලිම් අන්තවාදයේ පරාජය කිරීම සඳහා ඔවුන් කටයුතු කරනවා කියලා. ඉතින් මේ ස්වාමින් වහන්සේලා දෙපළ බොහොම කිට්ටුවෙන් කටයුතු කරන ස්වාමින් වහන්සේලා දෙපළක්. නමුත් මේ අවස්ථාව වෙනකොට ඇත්තටම මියන්මාරයේ බලධාරීන් මේ විරතු ස්වාමින් වහන්සේගේ කටයුතු සම්බන්ධයෙන් ඔවුන් ඇත්තට යම් පියවරක් අරගෙන තියෙනවා. විරතු ස්වාමින් වහන්සේට ධර්මදේශනා හෝ අනෙකුත් දේශන පැවැත්වීම අවුරුද්දක කාලයකට මේ වෙනකොට තහනම් කරලා තියෙනවා. ඉතින් ඒක මේ ජනවාර්ගික ප්‍රශ්නය දුරදිගයන් වැළැක්වීම සඳහා ඔවුන් දත්ත පියවරක් හැටියට තමයි මියන්මාර් බලධාරීන් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා දැන්ට ශ්‍රී ලංකාවේ ඥානසාර ස්වාමින් වහන්සේට විරුද්ධව උසාවි කිහිපයක ඌට දැන් නඩු පවරලා තියෙනවා. ස්වාමින් වහන්සේ දැන් අපපිට තමයි ඉන්නේ. මේ ස්වාමින් වහන්සේලා දෙපළම මියන්මාරේත් ලංකාවෙත් මේ වෙනකොට ඔවුන්ගේ කටයුතු සෑහෙන දුරට පාලනය කිරීම සඳහා ඒ රටවල් දෙකේම බලධාරීන් මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා.
අපි මේ ස්වාභාවික ආපදා සම්බන්ධව වාර්තාව නලුත්ම තොරතුරු පිළිබඳව කතා බහ කරමු. ඇමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයට දැඩි ලෙසින් බලපාපු හරිකේන් හාවි කුණාටුව පිළිබඳව අපි ගිය සතියේදීත් කතා බහ කළා. දැන් මේ වෙනකොට මේ හරිකේන් ඉර්මා බවට මේක පත් වෙලා කැරිබියන් දූපත ආශ්‍රිතව විශාල වැසනයක් සිදු කරමින් පවතින බවට තමයි වාර්තා වන්නේ. ඉර්මා මොකක්ද මේ වෙනකොට සිදු කළ තියෙන අලාභානියම?
දිල්ලුක්ෂි, අතරම මේ ඉර්මා වල විශාලම හානිය බලාපොරොත්තු වෙන්නේ මේක ෆ්ලොරිඩා ප්‍රාන්තයට අද වෙනකොට අද හවස් වෙනකොට පතිත වෙන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙන නමුත් දැනට මේක කැරිබියන් මුහුද හරහා මේ ඉර්ම හමාගෙන එනකොට විශේෂයෙන්ම කුඩා දූපත් රාශියක් මේ වෙනකොට විනාශ වුණායි කියලා තියෙනවා. මේ ප්‍රංශයට අයිති කුඩා සංචාරකයන් විශාල ප්‍රමාණයක් ගැවසෙන මෙසෙන් මාටින් කියන දූපතේ සියලුම නිවාස 95% මේ වෙනකොට සම්පූර්ණයෙන්ම විනාශ වෙලා, ඇත්තටම ඒ රෝහල් සහ අනෙකුත් ප්‍රධාන මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම සමතලා වෙච්ච බවක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ජීවිත හානිය තරම් වැඩිපුර වාර්තා වෙලා නැහැ. මොකද හුඟක් අය මේ කුණාටුව තමන්ගේ ප්‍රදේශයට එන බව දැනගෙන ඒ අවශ්‍ය නිසි පියවර අරගෙන තිබිච්ච නිසා ඒ මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට සමත් වෙලා තියෙනවා. සෙන් මාටින් කියන දූපතේ 6 දෙනෙක් ජීවිතක්ෂයටපත් වුණා කියලා වාර්තා වෙලා තියෙනවා. කුඩා දූපත් වලට තමයි විශාල හානියක් සිද්ධ වෙලා තියෙන්නේ. ඇන්ටිගුවා සහ බාබුඩා කියන ඒ දූපත් සම්පූර්ණයෙන්ම වාගේ ඒවා තියෙන නිවාස විනාශ වෙලා තියෙනවා. මේක තමයි දිල්රුක්ෂි මේ අට්ලාන්ටික් සාගරයේ ඇති වෙලා තියෙන කුණාටු වලින් දැනට ඉතිහාසගත එහෙම නැත්නම් වාර්තාගත දරුණුම කුණාටු හැටියට ඔවුන් සඳහන් කරන්නේ. කැටගරි 5 එහෙම නැත්නම් ප්‍රබලම කුණාටු හැටියට මේ අවස්ථාවේ හඳුන්වලා තියෙනවා. පැයට කිලෝමීටර් 300ක පමණ වේගෙන් සුළං හමලා තියෙන ඒ අද දවස් ඇතුළත තුළ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඒ මුහුදුබද ආශ්‍රිත ප්‍රදේශවලට ඒක ළඟා වීමට නියමිතයි. ඉතින් මේ වෙනකොටත් ආරක්ෂිතව කටයුතු කිරීම සඳහා ආරක්ෂක පියවර සඳහා හුඟක් අය මේ ෆ්ලොරිඩා ඉවර්ලාසන්න ප්‍රදේශවලින් මේ වෙනකොට ඉවත් වෙලා තියෙනවා.
හොඳයි මල්, තොරතුරු විග්‍රහයට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳ ස්තුතිය පළ කරමින් අපි එහෙමනම් ඔබට සමුදෙන ලබන සතියේ සිකුරාදා හමු වීමේ බලාපොරොත්තු වෙන්නේ. බොහොම ස්තුතියි. ආයුබෝවන්.
ආයුබෝවන් දෘෂ්ටි.